ඔබ රැඳි සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ අඩවියට.
සතියක් ගෙවිලා තවත් සතියක ආරම්භය සටහන් කරන මොහොතක SBS සිංහල ගුවන්විදුලියේ ඔක්තෝබර් මාසේ 5 වෙනිදා සඳුදා දවසේ ශ්‍රී ලාංකේය පුවත්විමසුම ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. ගෙවි ගිය සතියේ ශ්‍රී ලංකාවේ සිද්ධ වෙච්ච උණුසුම් සහ වැදගත් තොරතුරු එකට කැටි කරලා ගෙන එන මිනිත්තු කිහිපය. අපිත් සමග වෙනදා වගේම අදත් සම්බන්ධ වෙනවා ශ්‍රී ලංකාවේ සිට මේ සඳහා මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. අයිබුවන් සුබෝදසනක් මනෝජ්.
අයිබුවන් සුබෝදසනක් වදුර.
හොඳයි, ඊයේ රාත්‍රියේ ඊයේ පස්සරුවේ ශ්‍රී ලංකාවේ වේලාවෙන් තවත් උණුසුම් ප්‍රවෘත්තියක් වාර්තා වුණා. ශ්‍රී ලංකාවට නැවතත් කොරෝනා බියක් ඇති වී තිබෙන ආකාරයක් තමයි අපිට ඊයේ පස්සරුවේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණේ. නැවතත් කොරෝනා රැල්ලක් ඇති වේදෝ කියලා බිය සැක ශ්‍රී ලංකාවේ ජනතාව තුළ මතුවෙන්නට පටන් ගන්න තිබෙනවා. මනෝජ්, අපි කැමති මේ සම්බන්ධයෙන් වාර්තා වන අලුත්ම තොරතුරු මුලින්ම දැන කියා ගන්නට.
සෑහෙන කාලයක් ශ්‍රී ලංකාවේ සමාජය තුළින් කොරෝනා ආසාදිතයෙකු හමු නොවීම විශාල ජයග්‍රහණයක් හැටියට අපි දුටුවා. ඇත්තට මේ විශාල ජයග්‍රහණයක්. නමුත් ඊයේ දිනේ අවසරවන්ත ලෙස දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38 වන කාන්තාවකට කොරෝනා රෝගය වැළඳී ඇති බව තහවුරු වුණා. ඒ අය යම් උණරෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ගන්න ගම්පහ රෝහලට ඇතුළත් වෙලා තිබුණා. ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව ඇය රෝහලෙන් නික්ම යන විට සිදු කරපු PCR පරීක්ෂණයකදී තහවුරු වෙලා තිබෙනවා ඇයට COVID-19 ආසාදිනී වී ඇති බව. ඉතින් ඒ අනුව නැවතත් යම් බියක් සමාජය තුළ ඇති වුණා කියලා කිව්වොත් එක පැත්තකින් නිවැරදි. අනිත් පැත්තෙන් බියටත් වඩා තවදුරටත් මේ හරහා රෝගය ව්‍යාප්ත වීමේ ඉඩක් පවතීවිද කියන කාරණය මත සියලු අංශයකාබද්ධව යම් ආකාරයකින් ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නට යෙදුණා. කොමනත් මේ කාන්තාවගේ වයස අවුරුදු 16ක් වන දියණියටත් කොරෝනා වෛරසය ආසාදනය වෙලා කියලා තහවුරු කරගන්න පුළුවන් වුණු බව ඊයේ සවස් වරුවේදී සඳහන් කළා. COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ශවේන්ද්‍ර සිල්වා අමුදාපතිතුමා තමයි මේ බව තහවුරු කළේ. ඒ අනුව මේ වන විට මිනුවන්කොට ප්‍රදේශයේ පුද්ගලයන් 250 දෙනෙක්, දිවුලපිටිය ප්‍රදේශයේ පුද්ගලයන් 180 දෙනෙක් එවැනි ආකාරයට නිරෝධායන කටයුතු සඳහා යොමු කරලා තිබුණා. දැන් තියෙන ඊළඟ ගැටලුව තමයි මේ කාල සීමාව තුළ ඇය වැඩ කරපු ආයතනය, එහෙම නැත්නම් මේ දැරිය ඉගෙනගත්තු පාසල, මේ වගේ තැන්වලට යම් කොරෝනා රෝගේ වැළඳීමේ බියක් තියෙවිද කියන සැකයකුත් තිබෙනවා. ඒ අනුව පාසලේ සිසුවියන්, ඔවුන්ගේ දෙමාපියන් ඇතුළු පිරිසක් නිරෝධායනයට ගන්න, ඒත් එක්කම මේ කාන්තාව සැරිසරු ආයතනය සහ ඒ සැරිසරු තැන්වල පුද්ගලයන් නිරෝධායන කටයුතු සඳහා යොමු කරන්න එවැනි වැඩපිළිවෙලක් තියෙනවා. අපි දැක්කා ඊයේ දවසේම දිවුලපිටිය සහ මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුණා. ඒත් එක්කම ඊයේ රාත්‍රී කාලේ වේයන්ගොඩ ප්‍රදේශයටත් පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන්න තීරණය කරලා තිබුණා. ඒ අනුව නිරෝධායන රෙගුලාසි යටතේ තමයි මේ පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ. මේ ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවා පමණක් ක්‍රියාත්මක කරන්න අයමත් කටයුතු කරලා තියෙනවා. ඒත් එක්කම දෙවෙනි පාසල් වාරයේ පාසල් නිවාඩුව ලබන 9 වෙනිදාට යෙදිලා තිබුණා ශිෂ්‍යත්ව විභාගය සහ අපසු සස්තල විභාගය වෙනුවෙන්. නමුත් දැන් මේ අපි කතා කරන අද සඳුදා දිනේ ඉඳලම මේ පාසල් නිවාඩුව ක්‍රියාත්මක කරන්න හදිසි ඊයේ තීරණය කළා. ඒ අනුව සියලු පාසල් නිවාඩු දෙනවා, ඒත් එක්කම සියලු පෙර පාසල් නිවාඩු දෙනවා. ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ සියලු උපකාරක පන්ති නැවත දැනුම් දෙනතුරු තාවකාලික වාසිටුවලා තියෙනවා. ඒත් එක්කම කැලණිය විශ්වවිද්‍යාලයේ අද ඉඳලා වසා දමන්න විශ්වවිද්‍යාල පාලන අධිකාරිය කටයුතු කරලා තියෙනවා. මේකට හේතුව තමයි මේ සමාජයෙන් කාලයකට පස්සේ හමු වුණු රෝගී කාන්තාව සැරිසැරු තැන්වල ඇත් සමග ගැටුණු මුසුණු පුද්ගලයන් ඉඳලා තවදුරටත් යම් ආකාරයකින් මේ වෛරස ව්‍යාප්තියක් සිදු නොවතින් නැවතත් ඒක ශ්‍රී ලංකා සමාජයට පැතිරෙන්න පුළුවන් නිසා ඒ පාලනය කරන්න ගත්තු ආරක්ෂක ක්‍රමවේදයක් හැටියට මේ ක්‍රමවේද හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම යුද හමුදාවත් සඳහන් කරා ත්‍රිවිධ හමුදාවේ නිවාඩු ලැබලා දිවුලපිටිය මිනුවන්ගොඩ ප්‍රදේශවලට ගිහිල්ලා ඉන්න ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට, සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයින්ට ආයෙමත් දැනුම් දෙනකන් සේවයට වාර්තා කරන්න එපා කියලා, ගම්පහ දිස්ත්‍රික්කයේ තුල ඉන්න ආරක්ෂක අංශ සාමාජිකයින්ට අද දවසේ පමණක් සේවයට වාර්තා නොකරන්න කියලා දැනුම් දීලා තිබෙනවා. ඒ අනුව දැනට කඳවුරුවල ඉන්න හමුදා සමාජිකයින් කඳවුරු ගතවම කටයුතු කරන්න උත්සාහ සූදානම් කරලා තියෙනවා. අපි දැක්කා මීට පෙර නාවික හමුදාවේ ඉන්න වෙනි තත්වයක් එක සිද්ධියක් වාර්තා වෙලා ඒක යම් ව්‍යාප්ත වීමක් සිද්ධ වුණා. ඒ අනුව ත්‍රිවිධ හමුදාවත් යළිත් යම් අවධානමක් තිබුණොත් එසේ නොවන්න කටයුතු කරලා තියෙනවා. ඒත් එක්කම මුඛාවරණ පැළඳීම, බෑග් පිරිසිදු කිරීම මෙවැනි කාරණා ඉතා ඉක්මනින් ශ්‍රී ලංකා සමාජයට අමතක වෙලා ගියා. පහුගිය කාලයකට හේතුව සමාජයේ එවැනි බියක් නොතිබීම දැන් අද ඉඳලා නැවතත් ක්‍රියාත්මක වන පරිදි කටයුතු කරන්න ඊයේ දිනේම රජය තීරණය කළා. බස් රථවල මගින් ප්‍රවාහනය ආයෙමත් ආසන ගන්නට සීමා කරන්න සහ දුම්රියේ මගින් ප්‍රවාහනය කරනකොට සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිපදින්න මෙවැනි ක්‍රියාදාම ක්‍රියාත්මක කළා. නමුත් ලංකාවේ පොදු ප්‍රවාහන සේවයේ තියෙන ප්‍රබලයත් එක්ක මේක කොතරම් ප්‍රායෝගිකද කියන ගැටලුව තිබෙනවා. කොහොම වුණත් ඊයේ දිනේ මේ එක් රෝගියෙක් වාර්තා වීම සහ ඇයගේ දියණියට කොරෝනා ආසාදිත බව තහවුරු වීමත් එක්ක ලංකාව ඇතුලේ යම් ආරක්ෂිත විධිවිධාන ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. තවදුරටත් යම් ආකාරයකින් මේ ව්‍යාප්ත වීමක් සිදු වුණොත් එය පාලනය කරන්න කටයුතු කිරීමේ අදහස.
හොඳ, අපේ ඊළඟ අවධානය යොමු වන්නේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සම් විභාගයට ගැනීම සම්බන්ධයෙන්. මේ වන විට ඒ සියලුම පෙත්සම් විභාගයට ගැනීම ආරම්භ කර තිබෙනවා. මනෝජ්, අපි කැමති මේ සම්බන්ධයෙන් වාර්තාවන අලුත්ම තොරතුරු දැන කියා ගන්නට.
ඔව්, මදුර රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධන 50 කෙටුම් පත අභියෝගයට ලක් කරලා ගොනු කර තිබුණු පෙත්සම් ගැන වැඩිදුර විභාගය අද දිනේ දක්වා කල් තියන්න සාධිකරණයේ පහුගිය සිකුරාදා තීරණය කළා. ඒ දින තුනක් ඒ පිළිබඳව වන කරුණු සිදුවීමෙන් අනතුරුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය, භුවනේ කළු විහාරයේ ශිෂ්‍ය දාබ්‍රු ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන කියන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලක් ඉදිරියේ තමයි මේ පෙත්සම් විභාගය සිද්ධ වෙන්නේ. පහුගිය සිකුරාදා 3 වැනි දිනයට තමයි මේ පෙත්සම් පිළිබඳ සලකා බැලීම සිදු වුණේ. පෙත්සම් 39ක් ගොනු කරලා තිබුණා. මේ පෙත්සම් 39ටම අදාළ දේශන පසුගිය සිකුරාදා දවසේ අවසන් කරා. ඊට පස්සේ අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කරපු මහාචාර්ය ජීඑල් පීරිස් ඇමතුමා වෙනුවෙන් පෙනී හිටපු ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා කරුණු දක්වමින් සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධන 50 කෙටුම් පත රජය අත්නෝමත කවුරෙන් ඉදිරිපත් කළ කෙටුම් පතක් නෙවෙයි. 19 වැනි සංශෝධනයේ සම්මත කළේ ජනමත විචාරකයන් තොරව. එහෙම තියෙද්දී 20 වැනි සංශෝධන කෙටුම් පත ජනමත විචාරණයක් සඳහා යොමු කළ යුතුයි කියලා සඳහන් කිරීම තර්කානුකූල නෑ කියලා ඔහු අධිකරණයේදී සඳහන් කළා. 20 වැනි හෙටුම් පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මූලධර්මවලට පටහැනි ආකාරයෙන් ඉදිරිපත් කරලා තියෙනවා කියලා නඩු විභාගයේදී ජනාධිපති නීතිඥවරුන් ගණනාවක්ම චෝදනා කළා. එවැනි පසුබිමකයි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහත්මයා ජීඑල් පීරිස් මහාචාර්යවරයා වෙනුවෙන් අමාත්‍යවරයා වෙනුවෙන් යම් ආකාරයකින් අතරමැදි පෙත්සමට ඉදිරිපත් වෙමින් සඳහන් කළේ. දැන් යම් විදිහක ජනමත විචාරණයක් සහ පාර්ලිමේන්තුවේ 3/2 බලයකට, ඒ කියන්නේ 3/2 කැමැත්තකට යොමු වෙනවා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතැම් කාරණාවලට වෙනස්කම් සිදු කරවමින් තමයි මේ ජනමත විචාරණයකටත් යන්න අවශ්‍ය වෙන්නේ. නැත්නම් පාර්ලිමේන්තුවේ 3/2 සම්මත කරන්න පුළුවන් ශ්‍රී ලංකාවේ නම සංශෝධනය කිරීම, රටේ ඒකීය භාවය සම්බන්ධයෙන් සිදු කරන සංශෝධන, ජාතික රජය, ජාතික ගීතය, ජාතික දිනේ වෙනස් කිරීම, ජනතා පරමාධිපත්‍යයට අදාළව සිදු කරන සංශෝධන, බුද්ධාගම සුරක්ෂිත කර පෝෂණය කරන බව සඳහන් කරන වගන්ති සංශෝධනය කිරීම, ක්‍රූර වද හිංසාවලින් මිදීමට ඇති මූලික අයිතිවාසිකම අහිමි කිරීම, මෙවැනි සංශෝධන සඳහා විතරයි ජනමත විචාරණයකට යොමු කළ යුත්තේ කියලා ඒ කාර්යයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැහැදිලිව සඳහන් කරලා තියෙනවා කියලා ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා. ඉතින් මෙවැනි, ඒ කියන්නේ මේ සඳහන් කරපු කාරණාවලට අමතරව අනෙක් සියලු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන කාරණා සංශෝධනය කරද්දී පාර්ලිමේන්තුවේ 3/2 බහුතර ඡන්දයකින් පමණක් ඒක සම්මත කරන්න පුළුවන් කියලා ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා. ඉතින් ඒ අනුව ඒ සම්බන්ධයෙන් වන වැඩිදුර විභාගය අද දවසේ සිද්ධ කරනවා. ඒ අනුව අපිට දැනගන්න පුළුවන් වේවි මින් ඉදිරියට 20 වැනි සංශෝධනය පිළිබඳව නීතිමය රාමුව තුළ කටයුතු කරන්නට ඉඩ සකස් වෙන්නේ කොහොමද කියන කාරණය.
ඔව් මනෝජ්, අපි දැක්ක ඊයේ පස්සරුව වන විට තවත් ප්‍රවෘත්තියක් වාර්තා වුණා. මේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගු කරුණු 3ක් නැවත සංශෝධනය කළ යුතු බවට මේ ජාතික නිදහස් පෙරමුණ අග්‍රාමාත්‍යවරයාට ලිපියක් යොමු කරලා තිබෙනවා. මේ ආකාරයෙන් ප්‍රධාන පක්ෂවල ප්‍රතිචාර සහ යෝජනා තවමත් ලැබෙමින් පවතින ආකාරයක් තමයි අපිට පෙනියන්නේ. අපි ඒ ගැන පැහැදිලි කිරීමක් කරගමු.
ඔව්, ඔබ සඳහන් කළා වගේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගු කරුණු 3ක් නැවත සංශෝධනය කරන්න ඕන කියලා සඳහන් කරලා ජාතික නිදහස් පෙරමුණ මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට ලිපියක් යොමු කරලා තිබුණා. පක්ෂේ නායක විමල් වීරවංශ ඇමතිවරයා තමයි අග්‍රාමාත්‍යවරයා විසිවන සංශෝධන පනත්කටුම් පසාබ්දීනයට පත් කළ කමිටුවට අදාළ කරුණු දැනුම් දීමක් විදිහට මේ ලිපි යොමු කරලා තියෙන්නේ. නීතිපතිවරයා රජයේ යෝජනා විදිහට අධිකරණයට ඉදිරිපත් කරලා තියෙන යෝජනාවලියේ තම පක්ෂේ නායකවරයා විදිහට විමල් වීරවංශ ඇමතිවරයා ඉදිරිපත් කරපු සංශෝධන කිසිවක් අඩංගු වෙන්නේ නැහැ කියලා ජාතික නිදහස් පෙරමුණ මේ ලිපියෙන් පෙන්වා දීලා තියෙනවා. විසුවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළත් කරලා තියෙන මේ යෝජනාවලියට ප්‍රබල ලෙස මහජන විරෝධයක් ගොඩනැගිලා තියෙනවා. ඒ විරෝධයන් නොසලකා කටයුතු කිරීමෙන් ආණ්ඩුවේ ජනවරමේ ආධ්‍යාත්මයට සහ ආණ්ඩුවේ ප්‍රතිරූපයට බලවත් අගතියක් සිදු වෙනවා කියලා තමයි ජාතික නිදහස් පෙරමුණ සනාථ කරන්නේ. ඒ හින්දා මේ වර්ධිනි වර්ධි කරගත යුතුයි කියලා ඔවුන් පෙන්වා දෙනවා. දැන් අපි මීට කලිනුත් දැක්කා ආණ්ඩුවේම පාර්ශව, එතකොට ආණ්ඩුවට සම්බන්ධ සෙසු පක්ෂවල කණ්ඩායම් මේ සියලු දෙනා විවිධ සංශෝධන ඉදිරිපත් කළා. ඒවා අධ්‍යයනය කරන්න අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ ඇමතිවරුන් සාමාන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කළා. ජනාධිපතිවරයා ජනාධිපති නීතිඥ සොමේස් සිල්වා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරලා තිබෙනවා. ඉතින් මේ සියලු සංශෝධනය කළ යුතු කාරණා නම් කාර්ක සභා අවස්ථාවේදී සංශෝධනයට ලක් කරන්න පුළුවන් කියලා සඳහන් වෙනවා. දැන් අපි දැක්කා 20 වෙනි සංශෝධනයට කාර්ක සභා අවස්ථාවේ සංශෝධන 28ක් ඉදිරිපත් කරන්න සූදානමක් තියෙනවා කියලා නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධන කෙටුම් පසට පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේ මේ සංශෝධන ඉදිරිපත් කරනවා කියලා රජය එවැනි ක්‍රියාමාර්ගයක ඉන්නවා කියලා නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට පෞද්ගලික 29 වෙනිදා දැනුම් දුන්නා. 20 වෙනි සංශෝධන පනත් කෙටුම් පස අභියෝගයට ලක් කරලා මේ ඉදිරිපත් කරලා තියෙන ප්‍රෙස්සම් විභාග කිරීම ආරම්භ කරපු පළවෙනි දවසේම තමයි මේ බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නේ. ඒ අනුව කාරක සභා අවස්ථාවේ සිදු කරන්න නියමිත සංශෝධන අඩංගු ලේඛනයක් නීතිපතිවරයා ගොනු කළ කාරණාත් එක්කම ලබා දෙන්න, ඒ කියන්නේ ප්‍රෙස්සම් කාර පාර්ශවයට ලබා දෙන්නත් යෝජනා කරලා තියෙනවා. ඒ අනුව වගන්ති 28ක් සංශෝධනය කරන්න දැනට යෝජනා කරලා තියෙනවා කියලා තමයි නීතිපතිවරයා රජයේ නියෝජනය කරමින් අධිකරණයට සඳහන් කළේ. මේ අධිකරණයට ඉදිරිපත් වෙලා තියෙන පෙක්සම් පිළිබඳව කරුණු විභාගය ආරම්භ කරපු වෙලාවේදී
ඔබ රැඳී සිටින්නේ SBS සිංහල ගුවන්විදුලිය ගෙනෙන ශ්‍රී ලාංකීය පුවත්තිමු සුමත් සමගයි. ගිවිගිය සතියේ ශ්‍රී ලංකාවේ සිද්ධ වෙච්ච වැදගත් සහ උණුසුම් තොරතුරු එකට සම්පින්දණය කරගෙන එන මිනිත්තු කිහිපය. අපිත් සමග සම්බන්ධ වී සිටින්නේ ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. හොඳයි, අපි ඊළඟට හැරෙන්නේ තවත් ශ්‍රී ලංකාව උණුසුම් කරපු ප්‍රවෘත්තියක් පිළිබඳව ඒ පසු විපරම දැන කියා ගන්නට, විශේෂයෙන්ම මෙහි ඇතුළාන්තය මොන ආකාරයේ ප්‍රවෘත්තිත ගැබ් වෙලා තියෙන්නේ කියලා සවිස්තරාත්මකව අපි කතාබහ කරමු. පසුගිය සතියේදී වාර්තා වුණා රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ සහෝදරයා නිදහස් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙන ආකාරයක් අපි මුලින්ම මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනරත් මහතා ඒ පැවතු නිල මාධ්‍ය හමුවේදී දැක්වූ අදහස් වෙත යොමු වෙමු.
ඔහුට අදාළව තියෙන චෝදනා සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවලදී තවදුරටත් ඔහුට නඩු පැවරීම තරම් ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වී නොමැති බැවින් දැනට ඔහු මුදාහැරලා තියෙනවා ඒ සිදු කරන ලද විමර්ශනවල ප්‍රතිඵලයක් හැටියට. ඔහු අත්අඩංගුවට ගත්තේ මෙම පාස්කු ඉරදින ප්‍රහාරයට අදාළව ඔහුට චෝදනා ඉදිරිපත් කිරීම සඳහා ඔහුට එරෙහිව විමර්ශනයක් ආරම්භ කිරීම සඳහා සාධාරණ සැකයක් ගොඩනැගුණු කරුණු ඒ විමර්ශනයේදී අනාවරණය වීමත් එක්ක ඒ සැකය තහවුරු වීම හෝ නිෂ්ප්‍රභ වීම තමයි විමර්ශනයේදී කරන්නේ. ඒ අනුව ඒ සැකය නිෂ්ප්‍රභ වීමත් එක්ක ඒ සැකරු මුදාහැරලා තියෙනවා.
හොඳයි මනෝජ, මුලින්ම සියලු සාක්ෂි සහිතව තමන්ට ඔප්පු කර ගැනීමට හැකියාවක් තිබෙන ධාරිතාවෙන් යුක්තව ඒ චෝදනා පිළිබඳව කතා බහ කරපු පොලිසියම අදවන විට මෙවන් ආකාරයේ ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම ශ්‍රී ලංකේය ජනතාව සහ අනිකුත් දේශපාලන පක්ෂ සමාජ විචාරකීන් මවිතයට පත් වෙලා තියෙනවා. අපි කැමැති මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්තිමය ආකාරයෙන් ඔබට වාර්තා වෙච්ච තොරතුරු පිළිබඳව දැන කියා ගන්නට.
ඔව්, දැන් පාස්කු ප්‍රහාරමාලාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට අරගෙන ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතට අනුව රඳවාගෙන ප්‍රශ්න කරපු හිටපු ඇමති රිෂාඩ් බදියුදීන්ගේ බහල සොහොයුරා රියාඩ් බදියුදීන් මාස 5කට පස්සේ නිදහස් කරන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරලා තිබුණා. මේ සිද්ධිය සම්බන්ධයෙන් වෙච්ච විමර්ශන පහුගිය 29 වෙනිදා අවසන් කිරීමෙන් පස්සේ මේ ආකාරයෙන් රියාඩ් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියා. පුත්තලමේ තිබුණු රියාජ් බදිවුදීන්ගේ නිවසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් ඔහු අත්අඩංගුවට ගත්තේ පහුගිය අප්‍රේල් 14 වෙනිදා. මේ සිද්ධිය සම්බන්ධයෙන් රියාජ් බදිවුදීන් සමග නීතිඥ හිජාස් හිස්බුල්ලා, ඒත් එක්කම මොහම්මදු අමීන් මොහොමඩ් ඩස්මින් කියන ව්‍යාපාරිකයා, රේගු අධිකාරීවරයෙක්, මේ වගේ පුද්ගලයින් 6 දෙනෙකුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව චෝදනා ගොනු කළා යනු අත්අඩංගුවට අරගෙන මේ වන විටත් රැඳවුම් නියෝග මත මේ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරමින් ඉන්නවා. මේ සියලුම සැකකරුවන් පාස්කු ප්‍රහාර මාලාවේ මරාගෙන මැරුණු බෝම්බකරුවන් එක්ක ඍජු සම්බන්ධතා පවත්වලා තියෙනවා කියලා තොරතුරු අනාවරණය වෙලා තියෙනවායි කියලා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පහුගිය අප්‍රේල් 15 වෙනිදා තිබුණු සාකච්ඡාවකදී පොලිස් පාද ප්‍රකාශකවරයා සඳහන් කරලා තිබුණා. දැන් ඔහු නිදහස් කරයින් පසුව එහෙම ඔප්පු කරන්න සාක්ෂි නෑ කියන කාරණේ, ප්‍රමාණවත් සාක්ෂි ගොනු වෙලා නෑ කියන කාරණේ තමයි පොලිසිය සඳහන් කළේ. ඊට පස්සේ ඒ කාරණා තමයි ওই මාධ්‍ය හමුවේදී පොලිස් පාද ප්‍රකාශකවරයාගේ විශේෂ හඬ පට්ටවලිනුත් සඳහන් වෙන්නේ. ඉතින් දැන් මේකට යම් ආකාරයෙන් විරෝධයක් ගොනු වෙලා තිබෙනවා. කලින් චෝදනා කරපු විදිහට ඒ චෝදනා ඔප්පු කරගන්න බැරුවද, ඒ චෝදනා හරියට ගොනු කරලා නැතුවද, එහෙම නැත්නම් මේ සිද්ධියට මොවුන් සම්බන්ධ නැතුවද කියන කාරණේ හරියට සමාජයට පැහැදිලි කරගන්න අපහසු වෙලා තියෙනවා. අපි දැක්කා මේ කාඩිනල් හිමිපාණනුත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වලා තිබුණා. පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදු කරන මේ විමර්ශන වලට අදාළව අත්අඩංගුවට අරගත්තු මේ රියාජ් බදිවුදීන් අපමත මුදා හැරීම සැකසහිත කරුණක් කියලා අගරදුගුරු හිමියන් සඳහන් කළා. මේ වගේ සිදුවීම් වලින් පාස්කු ප්‍රහාරය පිළිබඳව කරන විමර්ශන අඩපණ නොවී විනිවිද භාවයෙන් සහ පක්ෂපාතීව සිදුවීම වැදගත් කියලා අගරදුගුරු හිමියන් පෙන්වා දුන්නා. කතෝලික මැති ඇමතිවරුන් යුක්තිය වෙනුවෙන් පෙනී සිටින සියලු දෙනා ඒ වෙනුවෙන් පෙනී සිටින්න අවශ්‍යයි කියලා උන්වහන්සේ සඳහන් කළා. ඊට පස්සේ අපි දැක්ක අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයාට ඊට ප්‍රතිචාර දක්වලා තිබුණා. ඔහු කිව්වේ පාස්කු ප්‍රහාරය ගැන සිද්ධ කරන විමර්ශන නිසි පරිදි ක්‍රියාත්මක කරලා වරදකරුවන්ට දඬුවම් දෙන්න ජනාධිපතිවරයා කටයුතු කරයි කියන කාරණය අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරලා තිබුණා. අපි දැක්කා මේ පිළිබඳව යම් විමසීමක් කරන්න සූදානමින් ඉන්නවා කියලා නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍යවරයාට සඳහන් කරලා තිබුණා. විශේෂ පොලිස් කණ්ඩායමක් පත් කරලා පරීක්ෂණයක් සිදු කරන්න කියලා තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලනවා කියලා ඔහු සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම ඊයේ දවසේ අපි දැක්කා මේ බෝම්බ ප්‍රහාරයක් සිද්ධ වුණු කටුවපිටිය දේවස්ථානයේ ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්ුණා. ඒකට හේතුව තමයි මේ බෝම්බකරුවන් සමග සම්බන්ධතාව පැවැත්වූ බවට කියන මේ රියාජ් බදිවුදීන්, රිෂාඩ් බදිවුදීන් හිටපු ඇමතිවරයාගේ සොහොයුර අධිකරණයට ඉදිරිපත් නොකර අපමත මුදා හැරීමට විරෝධය පළ කරමින් තමයි කටුවපිටිය දේවස්ථානයේ ඉදිරිපිට මේ ආකාරයෙන් විරෝධතාවක් ඊයේ දිනේ පවත්වන්න කටයුතු කරලා තිබුණේ. කොහොම වුණත් අපි දැක්කා ජනාධිපතිවරයා ඊයේ දිනේ ට්විටර් පණිවිඩයක්, එම නැත්නම් ෆේස්බුක් දිනුමේ සටහනක් යොදලා තියෙනවා. එහිදී ජනාධිපතිතුමා සඳහන් කරලා තිබුණේ රිෂාඩ් බදිවුදීන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සමග තමන්ගේ රජයට කිසිම දේශපාලන ගනුදෙනුවක් නැහැ, මෙච්චර කාලයක් ජනතාව තමන් කෙරෙහි තබපු විශ්වාසය කිසි ආකාරයෙන් පළදුන විදියට කටයුතු කරන්නේ නැහැ, ඉදිරියට ඒ විශ්වාසය තවදුරටත් තහවුරු වන විදියට ක්‍රියා කරනවා කියලා ඒ බවට තමන් සහතික වෙනවා කියලා ජනාධිපතිතුමා ෆේස්බුක් සටහනකින් දක්වලා තිබුණා. එහි වැඩිදුරටත් අඩංගු වෙලා තිබුණා ජාතික ආරක්ෂාව තහවුරු කිරීම තමන්ගේ රජයේ පළමු සහ ප්‍රධාන වගකීම, ඒක සාක්ෂාත් කරන්න දැනටමත් නිසි පියවර ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා භූමියේ ජනවාර්ගික ආගමික හරි වෙනත් කිසිම ආකාරයකවත් රස්තවාදයකට හරි අන්තවාදයකට ඉඩ තියන්නේ නැහැ. හැම පුරවැසියෙකුටම බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න තියෙන අයිතිය සම්පූර්ණයෙන් ආරක්ෂා කරන්න සහතික වෙනවා කියලා ජනාධිපතිවරයා සඳහන් කරලා තිබුණා. පාස්කු මේ ප්‍රහාරයට හේතු වුණේ ආරක්ෂක ක්ෂේත්‍රයේ සිදු වුණු බරපතල කඩාවැටීමක්, ප්‍රස්තවාදයට සාන්තවාදයට උඩගෙඩ දෙන දේශපාලන සහ සමාජ පසුබිමක් ශ්‍රී ලංකාවයි තුළ ගොඩනැගීලා තිබීම, ඒ හින්දා ප්‍රස්තවාදය හා අන්තවාදය පෝෂණය කරන කිසිම ක්‍රියාමාර්ගයකට ඉඩ දෙන්නේ නැහැ, එවැනි ක්‍රියාකාරකම් අහුරාලන්න අවශ්‍ය නිශ්චිත පියවර ගන්න රාජ්‍ය පසුබට වෙලා නැහැ කියලා ජනාධිපතිතුමා අවධාරණය කරලා තිබුණා. ඉතින් මෙහෙම වුණේ රිෂාඩ් බදිවුදීන් ඇමතිවරයාගේ සහෝදරයා නිදහස් කිරීමත් එක්ක සමාජයේ යම් ආකාරයකට මතුවන විරෝධය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ප්‍රකාශ කිරීමක් හැටියටයි.
හොඳයි, දැන් අපිට හැකියාවක් තිබෙනවා කොළඹ අගරදුගුරු මැල්කම් රංජිත් හිමිපාණන් ඒ සම්බන්ධයෙන් දක්වව අදහස් වෙත යොමු වන්නට.
පාස්කු ඉරුදින ප්‍රහාරයට ඉර්ජුව හා වක්‍රව සම්බන්ධ වූ පුද්ගලයන් සම්බන්ධව සිදු කරන පරීක්ෂණ වලින් අනාවරණය වූ කරුණු මත දැඩි චෝදනා ලැබ සැකකරුවන් ලෙස අත්අඩංගුවේ සිටින පුද්ගලයන් අධිකරණ ක්‍රියාවලියකින් තොරව හිටි හැටියේ නිදහස් කර හැරීමේ ප්‍රවණතාවයක් අපි ඊයේ පෙරේදා දැක්කා. මේ සම්බන්ධයෙන් පළමුවෙන්ම අපේ බලවත් අප්‍රසාදය සහ විමිතිය පළ කරන්නට මම අවස්ථාවක් කරගන්නවා. මේක කලින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා මේ එක්කෙනෙක් ගැන කියපු දේවල් අපිට මේ රෙකෝඩ් කරලා තියෙනවා. අපි ගාව යම් කිසි පරස්පර විරෝධීතාවයක් තියෙනවා මේ අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩපිළිවෙල තුල. මේ තුල යම් ආකාරයක දේශපාලන ඩීල් එකක් තියෙනවද කියන සැකයකුත් මගේ සිත තුල ඇති වෙලා තියෙනවා මේක දිහා බැලීමේදී. ඒ නිසා මම ආරාධනය කරනවා කරුණා කරලා මේ වැඩපිළිවෙල ඉදිරියට යන එක නවත්වන්න. ඒ වගේම මේ මෙතනදී මොකද්ද සිදු වුණේ කියන එක ගැන පරීක්ෂණයක් පවත්වන්න.
ඔව, අපි ඊළඟ අවධානය යොමු වන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වේ විමර්ශන කොමිසමේ කටයුතු සම්බන්ධයෙන්. මේ වන විට හේමසිරි ප්‍රනාන්දු හිටපු ආරක්ෂක ලේකම්, මේ වගේම හිටපු පොලිස්පති පූජි ජයසුන්දර දෙගින් දිගටම තමන්ගේ සාක්ෂි සටහන් කිරීම සිද්ධ කරමින් පවතිනවා. මනෝජ, ගෙවී ගිය සතිය අවසාන වන විට පාස්කු විමර්ශන කොමිසමෙන් වාර්තාවන අලුත්ම තොරතුරු පිළිබඳව අපි කතාබහ කරමු.
හිටපු පොලිස්පති පූජි ජයසුන්දර මහත්මය සඳහන් කරපු කාරණාවලට අපි යොමුනොතින් ජාතික ආරක්ෂාවට ප්‍රතිපත්තිය හදලා තියෙනවා කියලා තමන් දැනගෙන හිටියේ නෑ කියලා පෞද්ගලික සතියේ මේ කොමිසම මේ සාක්ෂි ලබා දෙමින් හිටව පොලිස්පති පූජිජය සුන්දර මැතිතුමා සඳහන් කරලා තිබුණා. තමන් යටතේ සේවය කරපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් මේ වැඩමුළු සාකච්ඡාවලට සම්බන්ධ වෙලා තියෙනවා කියන කාරණය කොමිසමේදී අනාවරණය වෙනකන් තමන් දැන හිටියේ නෑ කියලා හිටව පොලිස්පතිවරයා සඳහන් කරලා තිබුණා. ආරක්ෂක අමාත්‍යාංශ යටතේ ආයතන ගොඩක් තියෙනවා, නමුත් මේ වගේ ආයතනයක් ගැන තමන් අසා තිබුණේවත් නැහැ කියලා පොලිස්පතිවරයා හිටපු පොලිස්පතිවරයා මේ කොමිසම හමුවේ සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම ආරක්ෂක කවුන්සිලයේ ජනාධිපතිවරයා ගන්න තීන්දුවක් හෝ නියෝගයක් සම්බන්ධයෙන් අදහස් දැක්වීමට හරි යෝජනා ඉදිරිපත් කිරීමට හරි එවැනි යෝජනාවක් අදහසක් වෙනස් කිරීමට හරි අගමැතිවරයාට හරි වෙනත් කිසිම කෙනෙකුට හැකියාවක් තිබුණ නැහැ කියලා පූජිත් ජයසුන්දර හිටපු පොලිස්පතිවරයා සඳහන් කරලා තිබුණා. සහරාන් හෂීම් සහ ඔහුගේ අනුගාමිකයන් පිළිබඳව IS මතවාදයේ ලංකාව තුළ පැතිරීම පිළිබඳව රාජ්‍ය බුද්ධි ප්‍රධානී විසින් පොලිස්පතිවරයාට යොමු කරපු වාර්තාව විමසිල්ලෙන් බැලුවනම් අනතුරක් සිද්ධ වෙන්න කියලා තමන්ට වැටහුණ නැත්තේ ඇයි කියලා හිටපු පොලිස්පතිවරයාගෙන් කොමිසම විමසුවා. එහිදී ඔහු සඳහන් කළේ මට වැටහුණා කියලා වැඩක් නැහැ, මට ඒ කාරණා සම්බන්ධයෙන් වැඩ කරන්න සීමාවක් ආරක්ෂක කවුන්සිලයේදීම පනවලා තිබුණා කියලා ඔහු සඳහන් කරලා තිබුණා. සහරාන් සම්බන්ධයෙන් විවෘත විමර්ශන නතර කරන්න කියලා ආරක්ෂක කවුන්සිලයේදී ජනාධිපතිවරයා දුන්නු නියෝගය නිසා තමන්ට වැඩ කරන්න අපහසු වුණා නම් ඒක වෙනස් කරගන්න කටයුතු කරේ නැත්තේ ඇයි කියලා කොමිසම අහලා තිබුණා. එහිදී ඔහු හිටපු පොලිස්පතිවරයා සඳහන් කළේ ජනාධිපතිවරයාගේ නියෝගයකට අභියෝග කරන්න කිසිවෙකුට බෑ, ඒ හින්දා එහෙම අභියෝග ඉදිරිපත් කරන්න කිසිවෙක් ඉදිරිපත් වුණෙත් නැහැ කියලා ඔහු සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම තවදුරටත් හිටපු පොලිස්පතිවරයා කියලා තිබුණා පාස්කු විරුද්ධ වෙන ප්‍රහාරය සහරාන්ලගේ වමනාවකට IS මතවාදයට පෙළඹවීම මත සිදුනාද කියන කාරණයේ ගැටලුවක්. ඒක කිසියම් බලවේගයක මෙහෙවීමෙන් හරි කාගේ හරි බලපෑමක් මත සිදුනාද කියලා තමන්ට සැකයි. සහරාන් තවත් දරුවෙකු හදන්න බලාපොරොත්තු වෙන හිටපු බවට තමන්ට තොරතුරු ලැබිලා තිබුණා. කොහොමනත් එවැනි කෙනෙක් මෙවැනි ප්‍රශ්න ක්‍රියාවක් කරයි කියන කාරණය තමන්ට ගැටලු සහගතයි කියලා හිටපු පොලිස්පතිවරයා සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහත්මයාත් මේ කොමිසම හමුවේ පසුගිය සතියේ සාක්ෂි ලබා දුන්නා. සහරාන් හෂීම් ඔහුගේ අනුගාමිකයින් ඉස්ලාම් අන්තවාදීන් පිළිබඳ යුද හමුදා බුද්ධි ප්‍රධානී විසින් යොමු කරපු වාර්තා කිසිවක් ආරක්ෂක ලේකම්වරයා විදිහට තමන් සේවය කරපු මාස පහමාරක කාලය ඇතුලේ හිටපු ජාතික බුද්ධි ප්‍රධානීවරයා තමන්ට ලබා දුන්නේ නැහැ කියලා තමන් ඒ කාරණා පළමුවතාවට මේ කොමිසමේදී දකින්න කියලා හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කරලා තිබුණා. මේ වාර්තා ප්‍රහාරයට කලින් තමන්ට ලැබුණා නම් ඒක වළක්ව ගන්න ක්‍රියාමාර්ග ගන්න තිබුණා කියලා ඔහු සඳහන් කරලා තිබුණා. පාස්කු ප්‍රහාරය පිළිබඳව තොරතුරක් කලින් ලැබුණා නම් මොකක්ද කරන්න කියන කාරණය කොමිසම විමසුවා. එහිදී ඔහු කිව්වේ ජනාධිපතිවරයා සම්බන්ධ කරගෙන ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් උපදෙසක් ගන්න අවස්ථාව තිබුණා. ඇඳිරි නීතිය පනවන්න, පොලිසිය හමුදාව කැඳවන්න අවශ්‍ය වුණොත් ඒ සඳහාත් කඩිනමින් මැදිහත් වෙන්න අවස්ථාව තිබුණා කියලා හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කරමින් හිටියා. දැන් මේ කාරණා මත බොහෝ දුරට සමාජය විශ්ලේෂණය කරන කාරණාව තමයි ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා, ආරක්ෂක අංශ, බුද්ධි අංශ මේ අතර යම් අන්‍යෝන්‍ය සබඳතා කොතරම් තිබුණාද මේ සම්බන්ධතාවලට පළුදු සිදු වෙලා තියෙන්නේ ඇයිද කියන කාරණය දැඩි ලෙස මේ සාක්ෂි හමුවේ අනාවරණය වෙමින් තිබෙනවා. දිගින් දිගටම අවසාන කාලයේදී හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු පොලිස්පතිවරයා මේ කොමිසම හමුවේ ලබා දෙන සාක්ෂිත් එක්ක මදුර.
අද ශ්‍රී ලංකේ පුවත්විමසුමේ අවසාන වශයෙන් අපේ අවධානය යොමුවන්නේ ශ්‍රී ලංකාවේ අයවැය සම්බන්ධයෙන්. මෙතෙක් තාමත් ශ්‍රී ලංකාවේ නිල වශයෙන් අයවැයක් සම්මත කරගෙන නෙවෙයි වැඩ කටයුතු සිද්ධ කරගෙන යන්නේ. මනෝජ, අපිට ආරංචියක් ලැබෙනවා නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ අයවැය පාර්ලිමේන්තුවට ගෙනීමට සූදානමක් තිබෙනවා කියලා. අපි ඒ ගැන අවසාන වශයෙන් කතා බහ කරමු.
ඔව් මදුර, අපි දන්න කාරණයක් තමයි පසුගිය රජයේ අවසාන කාලයේදී පසුගිය වසරේ අයවැයක් ඉදිරිපත් කරේ නැහැ. ඒ සඳහා වන මුදල් වෙන් කර ගැනීමක් පමණයි සිද්ධ කළේ. ඊට පස්සේ කොරෝනාව සංගත තත්ත්වය පැමිණීමත් එක්ක නිසිකලට මැතිවරණය තියාගන්න හම්බුනේ නැහැ. ජනාධිපතිවරයාට පැවරිලා තියෙන මුදල් බලය අනුව ඊට පස්සේ කටයුතු කරා. ඉන් අනතුරු අලුත් ආණ්ඩුවක් පත් වුණාට පස්සේ පාර්ලිමේන්තුවට ඒ සම්බන්ධයෙන් වන කාරණා ඉදිරිපත් කරලා මුදල් වෙන් කර ගැනීමක් සිද්ධ කළා. ඒ අනුව දැන් මේ වසරක පමණ කාලයක් අයවැයක් නැතුව තමයි ශ්‍රී ලංකාවේ කටයුතු ක්‍රියාත්මක වෙන්නේ. කොහොමනත් 2021 අවුරුද්දට අවශ්‍ය අයවැය ලේඛනය, එහෙම නැත්නම් අයවැය ලබන නොවැම්බර් 17 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියලා මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් පහුගිය 30 වෙනිදා සඳහන් කළා. රාජ්‍ය අමාත්‍යවරයා කොවිඩ් වසංගතයෙන් පස්සේ සංචාරක කර්මාන්තය හැර අනෙක් අංශවල වර්ධනයක් දකින්න පුළුවන් කියලා ඔහු සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම මේ අවුරුද්දේ අපේ රටේ ආර්ථිකයේ ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරනවා කියලත් ඔහු විශ්වාසය පළ කරලා තිබුණා. ඉදිරි වසර කිහිපයේදී අයවැය දළදේශයේ නිෂ්පාදිතයෙන් 4% අගයක් දක්වා ගෙන එන්න පියවර ගන්නවා කියලා EOC ආර්ථික කටයුතු මෙහෙවනවා කියලත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරලා තිබුණා. මේ මාධ්‍ය හමුවට එකතු වෙලා හිටිය මුදල් අමාත්‍යාංශයේ ලේකම් විශාර ආටිගල ඔහු සඳහන් කළේ අයවැය හිඟය දළදේශයේ නිෂ්පාදිතයෙන් 9% වෙයි කියලා. කොරෝනා වෛරසය පාලනය කිරීමත් එක්ක ඒ සමග ආර්ථික කටයුතු නැවත ආරම්භ වීම කියන කාරණාත් හේතු කරගෙන බදු ආදායම් ලැබෙමින් පවතිනවා කියලත් ඔහු සඳහන් කළා. රට වහලා දාලා තිබුණු අප්‍රේල් මාසයේ අපේ රටේ ආදායම් රුපියල් බිලියන 70ක් දක්වා අඩු වුණා. අගෝස්තු මාසයේදී ආදායම් රුපියල් බිලියන 114ක් වෙනකන් වැඩි වෙලා තියෙනවා කියලා සඳහන් කළා. ඉතින් මේ සියලු කාරණා සලකා බලද්දී 2025 දක්වා කාලයේදී අයවැය හිඟය දළදේශයේ නිෂ්පාදිතයෙන් 4% අඩු කරන්න පියවර ගන්නවා කියලා සඳහන් කරලා තිබුණේ. ඒ අනුව අලුත් අයවැය නොවැම්බර් 17 වෙනිදා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු තිබෙන බව තමයි රාජ්‍ය අමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මහබැංකුවේ පැවැත්වුණු මාධ්‍ය හමුවකදී පසුගිය දා පසුගිය 30 වෙනිදා අනාවරණයක් කළේ.
හොඳයි, ඒ පුවතත් සමගින් අපි අද දවසේදී SBS සිංහල ගුවන්විදුලි ගෙනා සතිය ශ්‍රී ලංකේ පුවත් විමසුම නිමාවටපත් කරන්නයි සූදානම් වෙන්නේ. අපි සමග මේ කරුණු බෙදා හදාගත්තේ ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වෙමින් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. මනෝජ්, ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සතිය සඳුදා නැවතත් හමුවෙමු. ගිවිගෙනන සතිය ශ්‍රී ලංකාවෙන් වාර්තා වන උණුසුම් තතුවිති සොයා බලන්නට සතියේ ශ්‍රී ලංකේ පුවත් විමසුමත් සමග සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම.
සුබ දවසක්, බොහොම ස්තුතියි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.